Next, Honorable Sunil Kumar Gamage. You have been allocated 40 minutes.
Garu Sabhapati Tumani. අද විශේෂයෙන්ම මේ අයවැය විවාදයට එක්වෙන්න අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. අපි මේ ඉදිරිපත් කරන පුරවැසි අයවැය මේ අයවැය සම්බන්ධයෙන් අපි කතා කරනකොට මේ අයවැයේ විශේෂ කාරණා ගණනාවක් තියෙනවා. මං හිතන්නේ අපේ විපක්ෂයට ඒවා පේන එකක් නැතුව ඇති. අපි පොඩ්ඩක් ඒවා පෙන්නල දෙන්න උත්සාහ ගමු. නමුත් මං හිතන්නේ අන්ධයන්ට පෙනීම ලබා දෙන්න අමාරුයි මේ වගේ දේවල් සම්බන්ධයෙන්. අපි මේ අයවැය ඉදිරිපත් කරනකොට ගරු සභාපතිතුමනි, මේක විශේෂයෙන්ම අපිට තියෙනවා අපේ අයවැය ලේඛනයේ පුනරාවර්තන වියදම් ගත්තොතින් අපි 5677කුත් ප්‍රාග්ධන වියදම් 1380කුත් අපි වෙන් කරගෙන තියෙනවා මේ අයවැයේදී මුළු වියදම විදියට. මේක අපේ සලකන්නේ අපේ රටක් වාරගන්නකොට මේ ක්‍රියාවලියක් ඇතුලේ වසර ගණනක් ගිහිල්ලා ලැබෙන රටක් අපිට ලැබෙන්නේ අපි අලුතෙන්ම රටක් වාරගන්නව නෙමෙයි. ඒ ගිහිපු ක්‍රියාවලියක් තියෙනවා, ඒක වෙච්ච දේවල් තියෙනවා, ඒක ඇතුලේ තිබි චාර්තික ගනුදෙනු තියෙනවා. ඒ සියල්ල එක්ක තමයි අපිට මේ ඉදිරියට මේක යන්න තියෙන්නේ. ඉතින් එහෙම බැලුවහම අර අපි හැමදාම කියන වගේ අපි හිර කරපු තැනක් තිබ්බා. ඒ තැන තමයි අපි අනවශ්‍ය විදියට අධික ලෙස ණය අරගෙන ණය උගුලක හිරවීම. මේක නැවත මතක් කරන්න ඕන. මොකද ඒකෙන් ගැලවිලා අපිට යන්න බෑ. ඒකෙන් ගැලවිලා අපිට අයවැය හදන්න බෑ. එතකොට මේ අයවැයෙත් අපිට ණයවාරික හා පොලී ගෙවීම වෙනුවෙන් වෙන් කරන්න වෙලා තියෙනවා 4494 බිලියන. මේක සරල නෑ. මේක වෙන් කරන්න නැතුව අපිට අයවැය හදන්න බෑ. එතකොට ඒක ප්‍රතිශතයක් විදියට ගත්තහම මුළු ආදායමෙන් 85%. එතකොට අපි අදටත් මුළු ආදායමෙන් 85%ක විතර ප්‍රමාණයක් මේ ණයවාරික හා පොලී වලට ගෙවීම් කරමින් තමයි මේ ආර්ථික සංවර්ධනය අපිට අත්පත් කරගන්න වෙන්නේ. වෙන විකල්පයක් නැහැ. ඉතින් ඒක නිසා අපි මේක නැවත මතු කරනවා. මේ පරණ පවුත් ඇදගෙනම ගිහින් තමයි අපිට මේ ආර්ථිකය සංවර්ධනය කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඇතුලේ අපි මේ අවුරුද්දෙත් ප්‍රාග්ධන වියදම් වලට අපි 2024 වෙන් කරලා තිබ්බේ බිලියන 817යි, 2025 බිලියන 1033ක් අපි වෙන් කරා. ඒ වගේම අපි මේ අවුරුද්දේ තවත් බිලියන 300ක් වැඩිපුර යොදලා බිලියන 1380ක් අපි මේ අවුරුද්දේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් යොදලා තියෙනවා. ඒතර විපක්ෂ මන්ත්‍රීවරු කියනවා කෘෂිකර්මයටත් නැහැ, අධ්‍යාපනයටත් නැහැ, සෞඛ්‍යයටත් නැහැ, කිසිම එකකට නැහැ. දැන් මේ වෙන් කළා තියෙන්නේ කොහෙටද? මොනවා කරන්නද මේ වහින්? හරි, ඒක නිසා මේක හදාරන්න ඕන. නිකන් අර කටට එන දේවල් කියව කියව ගිහිල්ලා මේ අයවැය විවාදකින් අපිට ඇත්ත ප්‍රතිඵලය ගන්න බෑ. මම දැක්කා එක මන්ත්‍රීවරයෙක් පළවෙනි දවසේ වොයිස් කට් එකක් දෙනවා, ජනතාවට බදු පිට බදු ගහලා ජනතාව පීඩාවට පත් කරපු අයවැයක් කියලා. ඒ මන්ත්‍රීතුමා දන්නේ නැහැ මේ අයවැයෙන් අපි ජනතාවට බදු ගෙව්වේ නැහැ කියලා. ඉතින් ඒ වගේ අපි මේ අයවැය ඇවිල්ලා බදු කවදාවත් ජනතාවට බදු පටවපු නැති අයවැයක්. මම ඒකත් මේකේ පැහැදිලි කරන්න. එතකොට දැන් එහෙම අර පරණ පුරුද්දට කියාගෙන ආපු කොහේ කියාගෙන යනවා? ඒක ඇත්තද? එහෙම දේවල් මේක තිබ්බද නැද්ද? එහෙම අදහසක් නැහැ. ඒක නිසා අපි කියන්නේ මේ අයවැය අපි හදන්නේ, අපේ ආණ්ඩුව හදන්නේ පරණ පව් කරගහගෙන යන ගමන්, ඒවත් බේරගෙන යන ගමන් අපේ රට ආර්ථික සංවර්ධනයට ගෙනියන්නේ කොහොමද කියන තැනේ ඉඳලා. ඉතින් ඒක නිසාම අපි මේ අවුරුද්දේ විශේෂයක් තිබ්බ මේ අයවැයේ. ඒකත් මතු කරන්න ඕන. ජනතාවට බදු බර පටවන්නේ නැතුව අයවැයක් හදපු අයවැය තමයි මේක. අනිත් හැම අයවැයකම හැමදාම බදු වැඩි වෙනවා. හැමදාම භාණ්ඩ මිල විශාල ප්‍රමාණයෙන් අයවැයට පස්සේ වැඩි වෙනවා. සමහර කාලවල අයවැයට දවස් දෙක තුනකට ඉස්සෙල්ලා සමහර බඩු හංගනවා. මොකද අයවැයෙන් වැඩි වෙනවා කියලා දන්නවා, මිල වැඩි වෙනවා කියලා. දැන් අපේ රටේ අපේ ආර්ථිකයේ එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒකත් මතක් කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ අයවැයේ අපි බලාපොරොත්තු වෙනවා ආර්ථික ස්ථාවරභාවය ඇති කරන්න. මොකද පහුගිය අවුරුද්ද ඇතුලේ අපි ලබාගත්ත විශාලම ජයග්‍රහණය තමයි ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම. දැන් මේ ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමේදී අයවැය ලේඛනයක ප්‍රධානම අරමුණ වෙන්නේ තමන්ගේ ආර්ථිකය, තමන්ගේ රටේ ආර්ථික ස්ථාවරභාවය තහවුරු කිරීම. අපි කියනවා මේකට සාර්ව ආර්ථික ස්ථායිතාවය, එහෙම නැත්නම් මැක්‍රෝ ඉකොනොමික් ස්ටැබිලයිසේෂන් කියන එක තමයි අයවැය ලේඛනයක ප්‍රධාන අරමුණ. අයවැය ලේඛනයක ප්‍රධාන අරමුණ දැනගෙන තමයි අපි මේ අයවැය ලේඛන පිළියෙල කරන්නේ. ඉතින් ඒක නිසා මේ මැක්‍රෝ ඉකොනොමික් ස්ටැබිලයිසේෂන් වල, එහෙම නැත්නම් සාර්ව ආර්ථික ස්ථායිතාවය ඇතුලේ තමයි ගරු සභාපතිතුමනි උද්දමනය පාලනය කරන්න වෙන්නේ. මේක ඇතුලේ තමයි විනිමය අනුපාත පාලනය කරන්න වෙන්නේ. මේක ඇතුලේ තමයි අයවැය හිඟය පාලනය කරන්න වෙන්නේ. මේක ඇතුලේ තමයි වෙළඳ ශේෂය අපිට පාලනය කරන්න වෙන්නේ. මේක ඇතුලේ තමයි පොලි අනුපාත වගේ දේවල් අපිට පාලනය කරන්න වෙන්නේ. මෙන්න මේ වට ක්‍රියාමාර්ග අරගෙන තමයි අපිට ආර්ථිකයක් ස්ථාවර ආර්ථිකයක් බවට පත් කරන්න පුළුවන්. ඒතර මං කරුණාවෙන් මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කියනවා මේ අයවැය ලේඛනය මෙන්න මේකත් එක්ක හදාරන්න. අනේ මේ ආයේ 88 JVP එකක් ගැන මේ අයවැය ලේඛනයත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ. මේවා හදාරන්න මේවා තියෙනවද නැද්ද කියලා. මේ අයවැය ලේඛනය ඇතුලේ පොලි අනුපාතයට මොකද වෙන්නේ? මේ අයවැය ලේඛනය ඇතුලේ විනිමය අනුපාතයට මොකද වෙන්නේ? මේ අයවැය ලේඛනය ආර්ථික ස්ථාවරභාවය තවදුරටත් ගෙනියනවද නැද්ද? මෙන්න මේ සාකච්ඡාවට එන්න. අපි ඒකට ඔබට යෝජනා කරනවා. හරි. ඒක එහෙම ගත්තාම අපි දන්නවා මේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් මේ ක්‍රමවේදයෙන් විතරයි. අපි උදාහරණ කීපයක් බලමුකො. දැන් අපේ රටේ විනිමය අනුපාතය අපි දන්නවා විශාල උච්චාවචනයන්ට දිනපතා ලක් වෙන විනිමය අනුපාතයක් තිබ්බේ. අපි ආණ්ඩුව ආවට පස්සේ පහුගිය වසර ඇතුලේ අපි විනිමය අනුපාත ස්ථාවර කරලා තියෙනවා. කිසිම විශාල උච්චාවචනයකට ලක් වෙන්නේ නැහැ. එතකොට තමයි විදේශීය ගනුදෙනු, විදේශීය ගිවිසුම් වලට, වෙළඳ ගිවිසුම් වලට එළඹෙන්න පුළුවන්. ගනුදෙනු පහසු වෙනවා, ආර්ථිකය පුරෝකථනය කරන්න පුළුවන්. ඒවා විශාල දේවල්. ඒක අපි මේ ආර්ථිකය තහවුරු කරලා තියෙනවා. ගරු සභාපතිතුමනි, ඒ වගේම ආර්ථික ස්ථාවරභාවය තියාගන්න අපි අපනයන ආදායම අපි ඉලක්ක කරා. අපේ වාර්ෂික අපනයන ආදායම 100%ට වැඩි කරගන්න. මේ අවුරුද්දේ අගෝස්තු වෙනකොට අපේ අපනයන ආදායම 2024 8506 ඩොලර් මිලියන, 2025 වෙනකොට මේක 9100ට හරියට 100%කින් අපි අගෝස්තු වෙනකොට අපනයන ආදායම වැඩි කරගෙන තියෙනවා. අපේ ඉලක්කය අපනයන ආදායම 100%කින් වැඩි කරන්න අපි ඒ ඉලක්කය අගෝස්තු වෙනකොට ළඟා කරගෙන තියෙනවා. දැන් මේ ආර්ථිකය හසුරුවනවා කියන්නේ මේකට, අයවැය ලේඛන පිළියෙල කරනවා කියන්නේ මේකට, ඒ අයවැය ලේඛන පාර්ලිමේන්තුවේ විවාද කරනවා කියන්නේ මේකට. මෙන්න මේවා අපි කතා කරමු. නිකන් හිස් වචන, බොරු කතා, ඒව නෙමෙයි අපිට වැදගත් වෙන්නේ. අපි දන්නවා ගරු සභාපතිතුමනි, අපේ රටේ පොලි අනුපාතය අර අපි කතා කරන ඊළඟ ආර්ථික ස්ථාවරභාවයට අදාළ වෙන කරුණ. දැන් අපි පොලි අනුපාතය අපි දැක්ක සභාපතිතුමනි, ට්‍රෙෂරි බිල් TB ගියා 130%. රටක 130ක පොලි අනුපාතයක් තියාගෙන ආර්ථිකයක් ගෙනියන්න බෑ. ආර්ථික ස්ථාවර කරන්න බෑ. සමහර තැන්පත හිමියොන්ට 125ට පොලි හම්බුණා. එහෙම ආර්ථික දුවන්න බෑ. ඒක ගන්න එක්කෙනාට පොඩි වාසියක්, එයා තෘප්තිමත් වීමක් වෙන්න පුළුවන්. නමුත් ඒව ආර්ථික බිඳ වැටෙන ලකුණු. ඒක නිසා අපි මේ පොලි අනුපාතය දැන් ස්ථාවර තැනකට ගෙනල්ලා තියෙනවා. ආර්ථිකයේ 8%කට විතර මට්ටමේ දැන් පොලි අනුපාතය ඇවිල්ලා තියෙනවා. ඒව ස්ථාවර කරලා තියෙනවා. දැන් ඒක තමයි අපේ මේ අයවැය ලේඛනවල අපි කලින් අවුරුද්ධ හදපු අයවැය ලේඛනේ මේ අවුරුද්ධ හදන එක මේව ඇතුලේ අපි කරලා තියෙන්නේ ඒවා. ඒවයින් තමයි අපි රටේ ආර්ථිකය වනින්න ඕන. ඒවයින් තමයි බලන්න ඕන මේ අයවැය ලේඛන සාර්ථකද අසාර්ථකද කියලා. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා අපි මේ අයවැය ලේඛනේ ඒ ආර්ථික ස්ථාවරභාවයට අදාළ කරන කරුණු ගෙනල්ලා තියෙනවා. ඊළඟට ගරු සභාපතිතුමනි, විදේශ විනිමය ලැබීම් ඉහළ නංවා ගැනීමට අපි මොනවද මේ අයවැය කළා තියෙන්නේ? දැන් ඔබ බලන්න, පසුගිය අවුරුද්දේ අයවැය ලේඛනයේ විදේශීය ප්‍රේෂණ වැඩි වෙනවා ඩොලර් මිලියන 4844 ඉඳලා 5812 දක්වා. අපිට විදේශීය ප්‍රේෂණ වැඩි වුණොත් අපේ මේ ඩොලර් සංචිත වැඩි වෙනවා. අපේ විදේශ සංචිත වැඩි වෙනවා. ඒව තමයි අපි අයවැය ලේඛනවල අපි සැලසුම් කරන්නේ. ඊළඟට අපේ සංචාරක ව්‍යාපාරයේ දියුණු වුණා. සංචාරක ව්‍යාපාරය සංචාරක ඉපීම් ගත්තොදින් සෙප්තැම්බර් වෙනකොට ඩොලර් මිලියන 2348 ඉඳලා 2473 දක්වා වැඩි වුණා. 2023 තිබ්බ 268යි ඩොලර් මිලියන. ඉතින් මේක තමයි අපේ වර්ධනය. දැන් අපි කොහොමද සංචාරක ව්‍යාපාරය වර්ධනය කරේ? සභාපතිතුමනි, අපේ ආණ්ඩුව ආවට පස්සේ අපි අලුතෙන් කඳු හදලා, දිය ඇලි හදලා, කැලෑ හදලා සත්තු ගිනල්ල සංචාරක ව්‍යාපාරය වැඩි කරේ නැහැ. ඒ තිබිච්ච ටිකම තමයි. හැබැයි කොහොමද ඒ තිබිච්ච ටික එහෙමම තියෙද්දි සංචාරකව වැඩි වෙන්නේ? සංචාරකව වැඩි වෙන්නේ අර අපේ භාෂාවෙන් කිව්වොත් රටක් හොඳ වෙන්න ඕන. එතකොට තමයි සංචාරක ඔය රටට එන්නේ. නැත්තම් මේ කලින් තිබිච්ච දිය ඇලි, කඳු, ගංගා ඒ ටිකම තමයි අපි ආණ්ඩුව ගත්තාම තියෙන්නේ. හැබැයි සංචාරකව වැඩි වෙනව මොකද? අපි රට හොඳ කරලා තියෙනවා. නීති අපි ක්‍රියාත්මක වෙනවා. මිනිස්සුන්ට සංචාරයකට එන්න පුළුවන් පරිසරයක් අපි නිර්මාණය කරලා තියෙනවා. අපි දැක්කා සංචාරකයෝ ආවහම තමන්ගේ සංචාරකයාගේ බිරිඳ දූෂණය කරන්න, ස්වාමි පුරුෂයා මරපු ආණ්ඩු වල හිතවාදීන් හිටපු
සංචාරකයෝ
වෙන්නේ නැහැ. එතකොට සංචාරකයෝ වෙන්නේ නැහැ. ඉතින් අපි කරලා තියෙන්නේ මෙන්න මේ සංචාරකයන්ට කන්ෆිඩන්ස් හදපු එක. ඒ කන්ෆිඩන්ස් හදන්න පුළුවන් හොඳ ආණ්ඩුවකට විතරයි. ඒකට තමයි ආණ්ඩුව ඕන. ඉතින් ඒක නිසා අපි සභාපතිතුමනි මේක කළා තියෙනවා. අපේ වැඩේ අපි ඒ පැත්තෙන් අපි සාර්ථකව කරලා තියෙනවා. ඒ වගේම අපිට මතකයි මේ පහුගිය දවස්වල අර වතුකම්කරුවන්ට දීපු දීමනාව සම්බන්ධයෙන් විශාල සාකච්ඡාවක් මේක ඇතුලේ. මාර අපරාධයක් කළා තියෙන්නේ. නිකන් ආර්ථික ඝාතකයෙක් වගේ තමයි වතුකම්කරුවන්ට මේ අර වැටුප දීපු එක. දැන් මේ මිනිස්සුන්ට මේක දෙන්න ඕනේ නැද්ද? දැන් මාර වැඩක් අපි අයවැයක් ඉදිරිපත් කරන්නේ, ඒක ඇතුලේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ, ඒ ප්‍රතිපත්ති ඇතුලේ මොනවා හරි පීඩාවකටපත් වෙච්ච ජනකොටසක් ඉන්නවනම්, සලකන්න ඕන ජනකොටසක් ඉන්නවනම් ඒ කණ්ඩායමට ඒ වෙන්කිරීම කරන්න තමයි අපි අයවැය ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක ඇතුලේ අර විශේෂ අපහසුතාවයට ජීවන බර දරා ගන්න බැරුව මේ රටේ ආර්ථිකයට විශාල විදියට දායක වෙන පිරිසකට අයවැයෙන් යම්කිසි මුදලක් වෙන් කරාම බුදුවම් මේකට තියෙන ප්‍රශ්න කන්දරාව මං හිතන්නේ මේ විපක්ෂයේ මෙන්න මේ වගේ මැදිහත් වෙන මන්ත්‍රීවරුන්ට ලැජ්ජ හිතෙන්න ඕන. මේ අඩුගානේ අයවැයක අර සමහර මන්ත්‍රීවරු ඒක ඇත්තටම අගය කරනවා. හැබැයි අපේ අර විපක්ෂයේ සමහර මන්ත්‍රීවරු කොච්චර කුහකද කිව්වොතින් ඒක අගය කිරීමක්වත් කරන්න බෑ. අඩුගානේ මුකුත් නොකිය හිතහල්ලක එහෙමත් නැහැ. ඉතින් ඒක නිසා මේ අයවැය සම්බන්ධයෙන් අපිට කතා කරන්න ගියොත් විශාල කරුණු ගණනාවක් තියෙනවා. මම නැවත මතක් කරනවා මේ අයවැය අපි මේ අයවැය මුළු බදුණු ගහපු අයවැයක් විදියට තමයි අපි මේක තියෙන්නේ. ඒක නිසා අපි නැවත මතක් කරනවා ජනතාවට බදු බර පටවපු නැති අයවැයක් අපි මේ අවුරුද්ද ඉදිරිපත් කරලා තියෙනවා. නැවත මතක් කරන්න ඕන මේ 118 වැට් එක කියන්නේ 2024 ජනවාරි ගහපු වැට් එකක්. එතනින් පස්සේ මේ වැට් එක වෙනස් උනේම නැහැ. ඒක නිසා අපි ජනතාවට මේ අයවැයෙන් කිසිදු බදු බරක් පටවලා නැහැ. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට.